ධර්මානුශාසනාව පවත්වන අද දේශකයා නන්වහන්සේ පොල්ගස්සෝවිත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කම්මဋ္ඨානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයා නන්වහන්සේ নমස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු 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 පින්වත්නි බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා අද දායකත්වය ලබා තිබෙනවා රාජගිරිය නාවලපාරේ දෙවන පටුමගේ අංක 4 නිවසේ පදිංචි ශ්‍යාමලි ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දොම්පේ ඉන්දල මුල්ලේ බෝගහ පෙදෙසේ අංක 262 නිවසේ පදිංචි ආර් ඒ පద్මාවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා රත්මලාන ශ්‍රී ඥානේන්ද පාරේ අංක 33 නිවසේ පදිංචි ශ්‍යාමලි පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කොළඹ 6 කුරේ නිවාස සංකීර්ණී පෙරකුම්බා පාරේ අංක 27/43 නිවසේ පදිංචි කමලාවති මද්දුමගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කොළඹ 8 මෙනින් ටවුන් නිවාස සංකීර්ණී A9/22 නිවසේ පදිංචි කමලා විද්‍යාරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා කඩවත ගෝනහේනේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බන්දුල ඈපා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා දායකත්වය ලැබූ පින්නතුන් වගේම බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන සියලුම දෙනාට අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන හැටියට නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි
බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
සරණාගමනං සම්පුන්නං
ආම භන්ති
පානාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි
පානාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි
නාදානා වේදමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේදමණී සික්ඛාපදං පදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අනුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පරුසාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සම්පන්නාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මිච්ඡාදීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සරණේන සද්දින් ආදීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං
ආම භන්ති සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සස
ආවාසෝ ගෝචරෝ වත්සං පුංගලෝ භෝජනං උතු ඉරියාපතේති සත්තේ අසප්පායේ විවද්ධයේ සප්පායේ සත්තසේවේත ඒවං හි පටිපත්තිතෝ නචිරේනේව කාලේන හෝති කච්චති අප්පනාති.
සාදු සාදු සාදු.
සන්දාවන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා උතුම් ධර්මයකට දැන් මේ සෑම කෙනෙක්ම සවන් දෙන්න සූදානම් වන්නේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත්ම දර්ශනීය අන්දමින් සර්වඥන් වහන්සේ අපට දහම් දේශනා කළා. තමන්ගේ මනසේ පාරිශුද්ධත්වයක් එක්ක කෙලෙස් සංසිඳවන සසනින් මිදීම පිණිස උපයෝගී වෙන ධර්මයක් තමයි සරුවත්යන් වහන්සේ අපට දේශනා කළේ. බුද්ධ දර්ශනය අනුවෙන් සඳහන් කරන්නේ මේ දර්ශනය සෑම සංස්කාර ධර්මයක්කම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දැක ගන්න පුළුවන් ආරම්මණයක් තමන්ගේ මනසින් අරමුණු කරගන්නට පුළුවන් නම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය මනවින් අවබෝධ කර ගන්න පුළුවන් වාසනා ගුණයක්, වාසනා ශක්තියක් තියෙනවා. අන්නේ වාසනා ශක්තියක් ඇති ධර්මය යම්සේ අවස්ථාවක ශ්‍රවණය කරනවා නම් තමන්ට ලොකු වාසනා ගුණයක් මතුවෙනවා. ඥාන ශක්තිය දිනු කර ගන්න ලැබෙනවා. ඥාන දර්ශනීය ලැබූ අය අතරින් සරුවත්ඥන් වහන්සේගේ ඥාන දර්ශනීය තරම් විනිවිද ගිය ඥාන දර්ශනයක් මේ ලෝක ධාතුවේ කෙනෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා එවැනි දර්ශනයකින් තමයි සරුවත්ඥන් වහන්සේ මේ ධර්මය ලෝකයාට දේශනා කළේ. හේතුඵල ධර්මය. අන්නේ හේතුඵල ධර්මය අනුව සිහිපත් කරන කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන පාරමී ශක්තියක් මුදුන්පත් වෙන ආකාරයෙන් ජීවිතයක් පවත්වා ගන්නට අපට සරුවත්ඥන් වහන්සේගේ ධර්මය එකසේම හේතු වෙනවා වාසනා වෙනවා කියන එක අපි නුවණින් තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගන්න පුළුවන් වාසනා ගුණයක් ඇති ධර්මයක් තමයි මෙලව සැනසුම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. පරලව සුගතිය පිණිස දේශනා කළා අවසානයේ ශාන්ත ලෝකෝත්තර නිවන පිණිසයි ධර්මයේ ලෝකයාට දේශනා කළේ. ඉතින් ඒ දේශනා කළ ධර්මයට අනුකූලව ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්න හැම කෙනෙකුටම මේ ඥාන දර්ශනය ලබා ගැනීමේ චේතනා සම්පත්තිය මුදුන්පත් කරගෙන නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන වටිනා කුසල් අරමුණක් මුදුන්පත් කරගන්න නම් අපි ළඟ තියෙන්නට ඕන අපේ සිතෙහි තියෙන එකඟත්වය. සිතේ එකඟත්වය කියලා කියන්නේ හැම වෙලෙම අපි ළඟ තිබිය යුත්තේ කුසල් අරමුණේ එකඟත්වයයි. කුසල් අරමුණේ එකඟත්වය කියලා කියන්නේ මෙතන සමාධි හිත. සමාධි හිතක් ඇති කෙනෙකුට පුළුවන් ඒකී භාවයකින් තමන් කරන සෑම ක්‍රියාවකටම සිත යොමු කරන්න. ඒකී භාවයක් නැති කෙනෙකුට පුළුවන්කමක් නැහැ තමන් කරන ක්‍රියාවට නිසියාකාරව සිත යොමු කරන්නට. ඒ නිසියාකාරව සිත යොමු කරන්නට බැරි යම් කෙනෙක් යම් ක්‍රියාවක් හිතනවා නම් යම් ක්‍රියාවක් කරන්න කියනවා නම් යම් ක්‍රියාවක් කරනවා නම් ඒ සෑම අවස්ථාවකදීම තමන්ගේ සිත වික්ෂේපයට යනවා. වික්ෂේපයට ගිය අරමුණකින් තමයි සෑම සිතවිල්ලක් වචනයක් ක්‍රියාවක් සිද්ධ කරන්නේ. එහෙම කරනවා නම් අපට ලැබෙන්නේ ඒ අරමුණේ යථාර්ථය අවබෝධ කරගන්න බැරි අවස්ථාවකටපත් වෙනවා සිතේ එකඟත්වයක් නැතිකම නිසා. කුසල් අරමුණේ එකඟත්වයෙන් යම් යක් කරනකොට බොහෝම සිහි කල්පනාවෙන් කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. සිත විසිරෙන්නේ නැහැ. ඒ වගේම ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණක් බවට පත් වෙනවා. ඒ පත් වෙන කුසල් අරමුණේ ශක්තිය නොකඩවාම ඉදිරියට ගෙනියන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. අන්නේ වාසනා ගුණයක් උදා කර ගන්නට සිතේ එකලස් භාවයක් ඇති කර ගන්නට හේතු වෙන කරුණු හතක් තියෙනවා. හේතු නොවන කරුණු හතක් තියෙනවා. අන්නේ සප්පාය කරුණු හතයි අසප්පාය කරුණු හතයි කියන මේ කරුණු 14ක් පිළිබඳව දැක්වෙන ගාථාවක් තමයි මේ මාතෘකාවසෙන් තබා ගත්තේ. හිතක් හැදෙන්න හේතු වෙන කරුණු හතක් තියෙනවා. සිතක් නැහැදෙන්න කරුණු වෙන කරුණු හතක් තියෙනවා. ඒ කියන්නේ ඒකී භාවයට පත් වෙලා ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණක් ඇති කරගන්නට කරුණු හතක් තියෙනවා. සිතේ වික්ෂේපයට පත් වෙලා හිත කෙලසී යන්නට එක අරමුණකට සිත තියාගන්න බැරි තත්ත්වයට පත් වෙන හේතු හතක් තියෙනවා. මෙන්න මේ හේතු අත අපි නුවණින් කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙම බලනවා නම් තමන්ගේ හිත හදා ගන්න පුළුවන්, ඒකී භාවයට පත් කර ගන්න පුළුවන්, gedara gewal wala කරන සෑම ක්‍රියාවකෙන් දීම සිතේ එකඟත්වයෙන් කරන වැඩේට හිත යොදාගෙන කටයුතු කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. කුසල් අරමුණේ එකඟත්වයක් තියෙනවා. එහෙම නැත්නම් චිත්ත සමාධියක් ලබාගෙන කුසල් අරමුණෙන් විදර්ශනා සම්ප්‍රයුක්ත කුසලයක් මුදුන්පත් කරගෙන නිර්වාණයට වමනා කරන පාරමී ගුණයක් මුදුන්පත් කරගන්න ලැබෙන. එනිසා අපි කැමැති කවුරුත් සිතේ කලස් භාවයකින් සංසුම් මනසකින් ක්‍රියාකාරීත්වයක් කරන්නට කැමැති සෑම කෙනෙක්ම කුසල් අරමුණේ එකඟත්වයට සිත යොමු කළ යුතුයි කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා මේ අවස්ථාවේදී අපි මාතෘකාවසෙන් තැබුවෙත් ඒ කුසල් අරමුණේ එකඟත්වයට ඇතිවෙන හේතු පිළිබඳව දැක්වෙන ගාථාවක්. ඒ ගාථාවේ සඳහන් කරන්නේ ආවාසෝ ගෝචරෝ බස්සම් පුග්ගලෝ භෝජනං උතු ඉරියාපතේති සත්තේතේ අසම්පායේ විවජ්ජයේ. ඒ කියන්නේ සමාධිගත හිතක් ඇතිකර ගැනීමට අසම්පාය කරුණු හතක් තියෙනවා. ඒ කරුණු හත නිසියාකාරව ඒ අරමුණු වල යෙදුනොත් අපේ හිත තැම්පත් වන්නේ නැහැ. නිසියාකාරව මේ යෙදුන මේ අසප්පාය කරුණු හත සප්පාය කරුණු හත යෙදුනොත් ඒවා පිළිපැද්දොත් නොබෝ කලකින්ම තමන්ගේ සිත සමාධිමත් බවට පත් වෙනවා කියන එක දේශනා කළා. පළමුවෙන් තින් දැන් බොහෝම කෙනෙක් භාවනා අරමුණක් දියුණු කරන්න කැමති. සිත එකලස් කරගෙන ඉන්න කැමති. හිත සංසුන් කරගෙන ඉන්න කැමති. හිතට සැපයක් සැප ඇති අරමුණක් අරගෙන ඉන්න කැමති. එහෙම කැමති නම් මෙන්න මේ වාගේ අරමුණු ටිකක් පිළිපදින්න ඕනේ. දැන් අපි මුලින්ම හිත එකලස් කරන තැනකට ගිහිල්ලා ඉන්න කැමති නම් ඒ එකලස් කරන ඉන්න කැමති තැන තමන්ට පහසු ඉරියව්වකින් පහසු හැටියට විහරණයක් ඇතුව ඉන්න පුළුවන්කම තියෙන තැනක් වෙන්නට ඕන. අන්න ඒක තමයි මෙතන පෙන්නුම් කළේ ආවාසෝ කියලා. ඒ කියන්නේ හිත එකලස් කරගෙන ඉන්න සුදුසු තැන. ආවාසෝ ආවාසෝ කියන්නේ තමන් ජීවත් වෙන ගෘහය. එහෙම නැත්නම් භාවනා කරන තැන. එහෙම නැත්නම් ශුන්‍යාගාරය. එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසනය. අන්න ඒ වාගේ තමන්ට සුදුසු තැන. අන්නේ සුදුසු තැන සමණ්ඩ සප්පායද කියලා බලනවා. අසප්පායද කියලා බලනවා. ඒ කියන්නේ සිත එකලස් කරගෙන නිදහසේ ඉන්න සුදුසු තැන කුමක්ද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙම දැනගන්න පුළුවන් නම් ඒක ලොකු සහනයක් වශයෙන් සැලකෙනවා. එහෙම සැලසෙනවා නම් අපි කරන්න තියෙන්නේ මොකද්ද? ඒ තමන්ට සුදුසු තැන දවස් කීපයක් ගත කරලා බලනවා. ගත කරලා බලනකොට තමන්ට තේරෙනවා මෙතන ඉන්න සුදුසුයි. මගේ හිත එකලස් කරගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් තමන්ට හොඳට ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවලදී සමහර මේ ගෙවල් වල ඉන්න බෑ. දරුවොත් එක්ක ඉන්න බෑ. නෑදෑයොත් එක්ක ඉන්න බෑ. අසල්වාසීන් එක්ක ඉන්න බෑ. නොයෙක් විදිහේ අරමුණු හිතට ඇවිල්ලා හිත කෙලිසිලා යනවා. හිත විසිරිලා යනවා. හිත දූෂණය වෙනවා. හිතට පාප සිතිවිලි එනවා. හිත සහනයක් ඇතුව ඉන්න බෑ. එහෙමනම් Tamande එතන ඉන්න සුදුසු නැහැ. සුදුසු නැත්තම් සුදුසු තැනක් හොයාගන්න ඕනේ. අන්නේ හොයාගෙන ඉඳහසේ ඉන්න පුළුවන්කම තියෙනවා නම් සිතේ කුසල් අරමුණේ එකඟත්වයේ ගන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ වාගේ සුදුසු පරිසරයක් සොයා ගැනීම සිතේ එකලස්සයට හේතු වෙනවා කියන එක. දැන් අපි ස්වාමීන් වහන්සේලාට පමණක් නෙවෙයි දැන් සමහර අය කියනවා සිතේ එකලස් භාවයේ ස්වාමීන් වහන්සේලාට පමණක් කරගන්න පුළුවන් ගිහිගෙයින් වෙන් වෙලා හිටියා කියලා. ඉන්න නිසා කියලා. නමුත් ගිහිගෙයින් වෙන් වුණා කියලාවත් ගිහිගෙදර හිටියා කියලාවත් ඒකේ වෙනසක් නැහැ. අරමුණු එකලස් කරගෙන ගන්න පුළුවන් නම් ගිහිගෙදර හිටියත් පැවිදි වෙලා හිටියත් ඒ එකලස් භාවයට පත් කරගත්ත පුද්ගලයාට ඉන්න පුළුවන්. කොතන හිටියත් හිතට ඒ සුදුසු අරමුණ ගත්තේ නැත්නම් අරන්නේ හිටියත් මහන වෙලා හිටියත් ඒ අරමුණේ සුදුසු තත්ත්වයේ ගන්න බැයි නම් එතන සිතේ එකලස්සයක් ඇති කරගෙන ජීවත් වෙන්න සුදුසු තැනක් නෙමෙයි කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ. ආවාසෝ කියලා කියන්නේ තමන් ඉන්න තැන සිත එකලස් කරගෙන ඉන්න පුළුවන් සුදුසු පරිසරයකින් යුත් තැනක් වෙන්නට ඕනේ. ඊළඟට ආවාසෝ ගෝචරෝ ගෝචරෝ කියන්නේ හැසිරීම. හැසිරෙන අවස්ථාවකදී දම් තමන් ජීවත් වෙන තැන හැසිරෙන තැන කල්පනා කරලා බලන්න ඕන දැන් මට මෙතන හැසිරීමේදී මගේ සිතේ එකලස්සයක් ඇති වෙනවද? එහෙම නැත්නම් සංසුම් බවට පත් වෙනවද? එහෙම නැත්නම් මට යම්කිසි යහපත් අදහස් ටිකක් හිතට එනවද? හිත සංසුම් කරගෙන ඉන්න පුළුවන්ද කියලා බලනවා. දැන් සමහර තැන්වල හැසිරෙනකොට තමන්ගේ හිත එකලස් කරගෙන ඉන්න බෑ. සංසුන් කරගෙන ඉන්න බෑ. නොයෙක් ඉදී වික්ෂේපයටපත් වෙනවා. හැසිරෙන පුද්ගලයන්ගේ ස්වභාවය අනුව, එහෙම නැත්නම් තමන්ගේ ස්වභාවය අනුව එතන සුදුසු නැති වෙනවා. අන්නේ සුදුසු නැත්නම් තමන් සුදුසු තැනකට ඒ පරිසරයට අනුකූලව ජීවිතය සකස් කරගන්නට ඕන. තමන් ඉන්න තැනත් ඒ වගේම හදාගන්නට ඕන. තමන් ඇසුරු කරන පරිසරය බොහොම සිල්වත් ගුණවත් නැනවත් ආකාරයෙන් සිත රැකගෙන සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් පරිසරයක අපි හැසිරෙන්නට ඕන. එහෙම හැසිරෙනවා නම් අපේ හිත හදා ගන්න පුළුවන්. සුදුසු ආකාරයෙන් හදා ගන්න පුළුවන් අවස්ථාවකටපත් වෙනවා. ඒකයි ආවාසෝ ගෝචරෝ. ඊළඟට බස්සං. බස්සං කියලා කියන්නේ කතාව. කතාවේදීත් මේ ස්වභාවය තියෙනවා. කතා කරන වචන අනුව කෙනෙකුගේ හිත තැම්පත් වෙන අවස්ථා තියෙනවා, තැම්පත් නොවන අවස්ථා තියෙනවා. ඒකත් අපි නුවණින් කල්පනා කරන්නට ඕනේ. ඊළඟට පුද්ගලයෝ, පුද්ගලෝ කියලා කියන්නේ තමන්ගේ සිත හදා ගන්න පුළුවන් පිරිසක් එක්ක, පුද්ගලයෙක් එක්ක හැසිරෙන්න ඕනේ. සමහර අය එක්ක ඉන්නකොට හිත හදා ගන්න බෑ. සමහර අය එක්ක ඉන්නකොට හිත හදා ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕන මට මෙන්න මේ අයත් එක්ක හිටියොත් හිත හදා ගන්න පුළුවන්, මේ අයත් එක්ක හිටියොත් හිත හදා ගන්න බෑ කියලා. ඊළඟට ඒ විදිහට තමන්ගේ කුසල් අරමුණු මුදුන්පත් කර ගන්න පුළුවන්. ආවාසෝ ගෝචරෝ වස්සං පුග්ගලෝ භෝජනං මුතු. භෝජනයක් තියෙනවා. තමන් ගන්න ආහාරය අනුව සිත එකලස් වෙන්නේ නැති අවස්ථා තියෙනවා, සිත එකලස් වෙන අවස්ථා තියෙනවා. ආහාරයක් මේ හිත එකලස් වීමට හේතුවක් වෙනවා, එකලස් නොවෙන්න හේතුවකුත් වෙනවා. ආහාරෝ ගෝචරෝ ගෝචරෝ බස්සං පුග්ගලෝ භෝජනං මුතු. මුතු කියන්නේ ඍතුව. ඍතු කියන්නේ මෙතන සීත උෂ්ණ දෙක. සීත උෂ්ණ දෙක අනුව සිතේ තැම්පත්කම ඇති වෙනවා, තැම්පත්කම නැති වෙනවා. ඊළඟට ඉරියාපතේ. ඉරියාව පැවැත්මේදීත් අරමුණේ තැම්පත්කම ඇති වෙනවා, අරමුණේ තැම්පත්කම නැති වෙනවා. ඔන්න ඔය හත පිළිබඳව අපි නුවණින් කල්පනා කරන්න ඕන. ආවාසෝ කියන්නේ ජීවත් වෙන තැන, ගෝචරෝ කියලා කියන්නේ හැසිරීම, බස්සං කියලා කියන්නේ කතාව, බුග්ගලෝ කියලා කියන්නේ පුජ්ජලයා, ඊළඟට භෝජනය, ඊළඟට ඍතුව, ඊළඟට ඉරියව්ව. මෙන්න මේ හත අනුව සිත වෙනස් වෙනවා. ඒ හිත වෙනස් වෙන්නේ කොහොමද? දැන් ඔය හතෙන් තියෙනවා හතක් සිත තැම්පත් වෙන්න හේතුවක් වෙනවා, හතක් හිත වික්ෂේපයට යන්න හේතුවක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පහදලා දුන්නා. දැන් අපි කවුරුත් කැමති හිත හදාගෙන සංසුම් මනසකින් ජීවත් වෙන්න කැමතිනි. එහෙම කැමති නම් මෙන්න මේ විදිහට පරිහරණය කරන්න ඕන. තමන් ජීවත් වෙන ගෙදර ආවාසය කියලා කියන්නේ ගෙදර. එහෙම නැත්නම් දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසනේ. මෙන්න මේ සිවණක් පිරිසට සුදුසු ජීවත් වෙන්න සුදුසු තැන. අන්නේ තැන ජීවත් වෙනකොට සංසුම් මනසක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන දවස් කීපයක් ඉඳලා. එතකොට මේ ගෙදර මට සංසුම් මනසකින් ඉන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට එහෙම ඉන්න බැයි නම් තමන් එතෙන්ද සංසුම් මනසක් ඇතුව ජීවත් වෙන්න බෑ කියලා අපි නුවණින් දැනගන්න ඕනේ. මෙතන සංසුම් මනසක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් කියලා දැනගන්න ඕනේ. මෙන්න මේක නුවණින් සිතාගෙන කටයුතු කරනවා නම් සිතේ කලස්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම හැසිරීමත් ඒ වගේ. මේ හැසිරෙන පුද්ගලයන් මම හැසිරෙන ආකාරය අනුව සුචරිත ධර්මයන්ගෙන් දුෂ්චරිත ධර්මයන්ගෙන් යුක්තව කාලය ගත කරනකොට සුචරිත ධර්මයන්ගෙන් යුක්තව කාලය ගත කරොත් මෙතන මට ඉන්න පුළුවන්. දුෂ්චරිත කාලයක් ඇතුව හැසිරුණොත් මගේ හිත ඉසි හැටියට තියාගන්න බෑ කියලා හැසිරීම අනුව අපි තේරුම් ගන්න ඕන මගේ සිත තැන්පත් භාවයකට පත්කරගෙන හැසිරෙන්න පුළුවන් තනක් නම් තමන්ට සුදුසුයි. එහෙම තනක් නැත්නම් තමන්ට මේ හිත හදාගන්න බැරි තනක් නම් හැසිරෙනකොට එතන ජීවත් වෙන්න සුදුසු නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කළේ. ඊළඟට කතාවෙදිත් නොඑක් විදිහේ කතාබස් අද සමාජය තුල තියෙනවා. ඒ සමාජය තුල තියෙන කතාවන් වලදී දෙතිස් කතා කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ දෙතිස් කතාවලට ලක්ුණ කෙනාට හිත හදාගන්න බෑ. දස කතාවත්වයෙන් ජීවත් වෙන කෙනාට හිත හදාගන්න පුළුවන්. එනිසා අපි තේරුම් ගන්න ඕන මම කතා කරනකොට මගේ හිත හදාගන්න නම් දෙතිස් කතාවලින් බෙන් වෙලා දස කතා ආදී අප්පිච්ච කතා ආදී දස කතා වස්තුවෙන් කාලය ගත කරනවා නම් මගේ හිත හදාගන්න පුළුවන් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. පුද්ගලයා දිහා බලනකොටත් ඒ පුද්ගලයා මේ පුද්ගලයා ඇසුරු කළොත් මට හිත හදාගන්න පුළුවන්, මේ පුද්ගලයා ඇසුරු කළොත් මට හිත හදාගන්න බෑ. ආහාරයත් ඒ වගේ. මේ වගේ ආහාර ගත්තොත් මගේ හිත වෙනස් වෙනවා, වාත පිටසම කිපිලා හිතේ තැම්පත්කම නැති වෙනවා. මේ වාගේ ආහාරයක් ගත්තොත් වාත පිත සෙම සමනයටපත් වෙනා හිත තැම්පත් වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඍතුවේදීත් මට මේ උෂ්ණ ප්‍රදේශයක ජීවත් වීම සුදුසුයි, මට සීතල ප්‍රදේශයක ජීවත් වීම සුදුසුයි කියලා තමන්ගේ කායික මේ ශක්තිය අනුව තේරුම් ගන්න ඕන. මට උෂ්ණ කලාපයක ජීවත් වෙන එක හොඳයි, සීත කලාපයක ජීවත් වෙන එක හොඳයි කියලා එහෙම තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන්න ඕන. ඒ වගේම ඉරියව්ව, මම වාඩි වෙන ඉරියව්වෙද මගේ හිත තැම්පත් වෙන්නේ? ගමන් කරනකොටද, හිටගෙන ඉන්නකොටද, හාන්සි වෙලා ඉන්නකොටද කියලා නුවණින් බලන්න ඕන. නුවණින් බලාගෙන කටයුතු කරනවා නම් එතන හිත හදාගන්න පුළුවන්. අන්න ඒ වාගේ හිත හදන්න පුළුවන් පරිසරයක් තුළ අපේ ජීවිතය සකස් කරගන්න ඕන. ඒ වාගේ තියෙනවා සප්පාය කරුණු හතයි, අසප්පාය කරුණු හතයි. එක වෙනාමක භාග්‍යවතුන් වහන්සේ මේ තෙක්ක භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන ස්වාමින් වහන්සේලා හිටියා. මෙන්න මේ උපස්ථාන කරන ස්වාමින් වහන්සේලා අතර මේ මේගිය කියන ස්වාමින් වහන්සේ ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ. මේගිය ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරමින් ඉන්න කාලය තුළ භාග්‍යවතුන් වහන්සේ එක්ක පිණ්ඩපාතය වැඩිම. පිණ්ඩපාතය වැඩියෙන් පස්සේ පිණ්ඩපාතය කරගෙන එනකොට බොහෝම රමණීය දර්ශනීය අඹ උයනක් දැක්කා. අඹ උයනක් දකිනකොට මේ ස්වාමින් වහන්සේගේ හිත මේ අඹ උයනේට මේ රමණීය අන්දමින් තියෙන ප්‍රදේශයක් කියලා හිතුණා. කල්පනා වුණා මෙන්න මේ අඹ උයනට ආවොත් මට හොඳට හිත හදාගෙන භාවනා කරගෙන හිත සංසුන් කරගෙන හිතේ සමාධියක් උපදවාගෙන මට මහනදම් පුරන්න පුළුවන් හොඳට කියලා. එහෙම හිතාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක විහාරයට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මතක් කළා, ස්වාමීනි මට අර අඹ උයනට ගිහිල්ලා භාවනා කරන්න හිතෙනවා, මගේ හිත හදාගන්න පුළුවන් වෙයි, ඒ නිසා මට අවසර දෙන්න ඒ අඹ උයනට ගිහිල්ලා භාවනා කරන්න කියලා ඉල්ලුවා, අවසර ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ මේක නුවණින් දැක්කා. නුවණින් දැකලා කිව්වා මේ ගිය එතෙන්ට යන්න එපා, එතෙන්ට ගියොත් ඔබට හිත හදාගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැක්කා. දැකලා යන්න එපා කිව්වා. ඉතින් මෙයා මේ ස්වාමීන් වහන්සේගේ වමනා තියෙන එතෙන්ටම යන්න කීප වතාවක්ම කිව්වා. කර්ම පැහැදිලි කළා, මේ ගිය දැන් ඔබ ගියොත් එහෙම මට වත් පිළිවෙත් කරන්න කවුරුවත් නැහෙනි, මේ ගිලම්පස ටිකක්වත් ගන්න සකස්තර ගන්න කවුරුවත් නැහෙනි, මම තනි වෙනවනි, ඒ නිසා යන්න එපා කියලා කිව්වා. නොම මොනවා කීවත් හරියන්නේ නැහැ, මේ ස්වාමීන් වහන්සේගේ හිත එතෙන්ටම යන්න. ඒ මොකද හොඳට හිතෙන්ට ගිහිල්ලා භාවනා කරගෙන හිත සංසුන් කරගෙන ඉන්න ඕනේ කියන අදහස තියෙන. නමුත් භාග්‍යවතුන් වහන්සේ දන්නවා හිතෙන්ට ගියොත් කවදාවත් හිත සංසිඳෙන්නේ නැති බව. නැති බව දන්නේ මොකද? ඒ ස්වාමීන් වහන්සේගේ ආශය අනුසය භාග්‍යවතුන් වහන්සේගේ නුවණට පේන. පෙන නිසා භාග්‍යවතුන් වහන්සේට පුළුවන් කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන මේ ආශය අනුසය ධර්ම අරමුණු කරලා මේ තැනත්තාගේ තියෙන ගති පැවතුම් පිළිබඳව නුවණින් දකින්න භාග්‍යවතුන් වහන්සේට වාසනා ශක්තිය තියෙන. ඒ නිසා යන්න එපා කිව්වා. යන්න එපා කිව්වත් මේ ස්වාමීන් වහන්සේ ගියා එතෙන්ට. ගිහිල්ලා දැන් මේ හවස් කාලේ ගිහිල්ලා දැන් භාවනා කරන්න කියලා වාඩි වුණා. දැන් බොහෝම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් මහණුනේ හිත එකලස් කරගෙන මහණ දම් පුරන්න උනේ කියන අදහස. ඉතින් දැන් ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. මෙහෙම භාවනා කරන්න පටන් ගන්නකොට මේ ස්වාමීන් වහන්සේට කාම අදහස් එන්න පටන් ගත්තා. එන්න එනකොට හිත වික්ෂේපයට පත් වුණා. වික්ෂේපයට පත් වෙලා මොන විදිහෙන්වත් හිත හදාගන්න බැරි වුණා. බැරි වුණාට පස්සේ කල්පනා කළා, දැන් මම මේ ශ්‍රද්ධාවෙන් මහාන වෙලා මෙතෙන්ට ආවේ භාවනා කරන්න, හිත එකලස් කරන්න. කො මට දැන් මොකවත් කරන්න බෑනේ. මේ කාම වස්තු කාම අදහස් පහළ වෙනවනේ. මේ වෙලාව මේ වාගේ අදහසක් මට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. දැන් මේ අදහස් රාශියක් එනවා. මොන විදියටවත් හිත හදාගන්න බෑ කියලා කල්පනා වුණා. ඒ කල්පනා වුණේ මොකද? මේ ස්වාමින් වහන්සේ මීට ඉස්සර ආත්මයක රජකම් කරලා රජ සැප විඳපු තැනක්, උයන්සිරි නලබපු තැනක්. අන්නේ උයන්සිරි නලබපු අදහස් තමයි රට අනුකූලව තමයි එතෙන්ට යනකොටම අර රමණීය බව වැටහුණා. වැටුණෙන් පස්සේ සිත්තලවා වාසය කරන්නට ඕනේ කියලා හිතුණා. හිතලා තමයි එතෙන්ට ආවේ. අර රජකම් කරනකොට කම් සැප වින්දනය කරපු අරමුණු කාම අදහස් ටික ඔක්කොම මත වෙන්න පටන් ගත්තා. මොන විදියටවත් හිත හදා ගන්න බැරි වුණා. බැරි වුණෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේක දැකලා තමයි එන්නපා කිව්වේ. අන්න තමන්ගේ සුදුසු තැනද නුසුදුසු තැනද කියලා තේරුම් ගන්න පුළුවන් වුණානේ. ඒ නිසා යම් තැනක අපි ඉන්නකොට හිත හදා ගන්න පුළුවන් තැන හොයාගන්නේ කොහොමද? තමන් දවස් කීපයක් එතන ඉන්න ඕනේ. ඉන්න ඉඳලා බලන්න ඕන මගේ හිත හදාගෙන මෙතන ඉන්න පුළුවන්ද, හිත එකලස් කරගෙන ඉන්න පුළුවන්ද කියන බලනවා. බලනකොට හිත එකලස් කරගන්න ඉන්න පුළුවන් නම් අන්න තමන්ට සුදුසුයි එතන. හිත එකලස් කරගෙන ඉන්න බැයි නම් එතනින් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා තමන් කාලය ගත කරන්න ඕනේ. හිත එකලස් කරන්න පුළුවන්කම තියෙනවා නම් එතන සප්පායයි. හිත එකලස් කරන්න බැයි නම් එතන අසප්පායයි. අර මේගිය ස්වාමීන් වහන්සේටත් ඒක තමයි වුනේ. හිත එකලස් කරන්න කියලා ආවට එතනට තමන් පෙර ආත්මේ කරපු කම්සප වින්දනය කරපු සංඥා මතුවලා තමන්ගේ හිත වික්ෂේපයට ගියා. බොහොම කනගාටු වුණා. මං සද්ධාවෙන් මහණුනේ භාවනා කරලා හිත එකලස් කරගෙන කෙලසුන් නසා අරිහත්ත්වයටපත් වෙන්නේ. නමුත් මගේ හිතට දැන් එන්නේ කාම අදහස්. අන්න අතීත පුරුද්දයි මෙතන මතුණා. මතුවලා අර හිත කෙලසෙන්න පටන් ගත්තා. අන්න ඒ වාගේ තමන්ගේ හිතක් හදනකොට කල්පනා කරලා බලන්න නුවණින් යම් තැනක දවස් කීපයක් ගත කරලා බලන්න මට මෙතන ඉන්න සුදුසුද නැද්ද කියලා. සුදුසු නම් ඉන්න සප්පායයි, නුසුදුසු නම් අසප්පායයි. ඉන්න සුදුසු නැහැ, හිත හදාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ නිසා ඒ දෙක නුවණින් තේරුම් ගන්න කියලා දේශනා කළා. ඊළඟට ආවාසෝ ගෝචරෝ කියලා කියන්නේ හැසිරීම කියවනේ. ඒ හැසිරීමේදී තමන්ගේ සුතරිත භාවයෙන් යුක්තව හැසිරෙනකොට තමන් සිහි කල්පනාවෙන් හැසිරෙන්න සුදුසු තැන් තියෙනවා. අන්නේ සුදුසු තැනක් නම් තේරුම් ගන්න ඕන. තමන්ගේ ආත්ම ගෞරවය රැකෙන්න, ඒ වගේම තමන්ගේ සීලය රැකෙන්න, ඒ වගේම තමන්ගේ චිත්ත සමාධිය උපදවා ගන්න, කායික සංවරය ඇති, වාචික සංවරය ඇති, මානසික සංවරය ඇති සුදුසු පරිසරයක් හොයාගන්න ඕන. අන්නේම හොයාගන්න පුළුවන් නම් ඒ පුළුවන්කම තියෙන්නේ කොහොමද? ඒතෙන්ද ගිහිල්ලා හැසිරෙන ආකාරය අනුව මගේ හිත හදාගෙන මෙතන හැසිරෙන්න පුළුවන්. දැන් සමහර ගෙවල් වල හැසිරෙනකොට හිත හදාගෙන හැසිරෙන්න පුළුවන්කමක් නැහැ. සමහර තැන්වලදී හැසිරෙන්න පුළුවන්. අන්නේ හැසිරෙන්න පුළුවන් පරිසරය අපි හොයාගන්න ඕන. ගෙදරදී පරිසරයේ, ගෙදර පරිසරයේ කොහොමද? ජීවත් වෙන පරිසරයේ කොහොමද? එහෙම නැත්නම් රාජකාරී කරන පරිසරයේ කොහොමද? ඒ මේ නිකරුණේ ඉන්න පරිසරයේ කොහොමද කියලා හොයාගන්න ඕන. හොයාගන්න නම් තමන් එතෙන්ට ගිහිල්ලා හොඳ සුචරිත භාවයෙන් සිහි නුවණින් කාලය ගත කරලා බලන්න ඕන. ගත කරලා බලනකොට තේරෙනවා මට මෙතන මේ හැසිරීම නිසා මට මෙතන ඉන්න සුදුසුයි කියලා තේරුම් ගන්න. තේරුම් ගන්නාම එතන ඉන්න සුදුසුයි තමයි. එහෙම ඉන්න සුදුසු නැත්නම් මේ පරිසරය තමන් එතනින් ඉවත් වෙන්න ඕන. තමන්ගේ හිත හදාගන්න බෑ. ඒ නිසා හිත හදාගන්න සුදුසු පරිසරයක් සොයාගන්නේ කොහොමද? තමන් එතන හැසිරෙනකොට ඒ හැසිරෙන ආකාරයේ විලාසය අනුව තේරුම් ගන්න ඕන. මගේ හිත හදාගෙන මෙතන ඉන්න පුළුවන්, මගේ හිත හදාගෙන මෙතන ඉන්න බෑ. හිතන හදාගෙන ඉන්න පුළුවන් නම් පරිසරය හොඳයි, හිත හදාගෙන ඉන්න බැරි නම් එතන පරිසරය හොඳ නැහැ. එකයි ආවාසෝ ගෝචරෝ. බස්සං කියලා කියන්නේ අපි කතාව කියලා කියවනේ. දැන් කතාව කියලා කියනකොට අපේ හිතක් හදාගෙන ඉන්න පුළුවන් පරිසරයක් ඇති ඒ තැනක අපි කතා බස් කරනකොට හැම වෙලේම අපේ හිත ඇවිස්සෙන කතා තියෙනවනේ. දැන් හිතට දේශය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම, තණ්හා, මාන, දිට්ටි මේවා හිතට එනවනේ. ඒවා ආපුවාම අපේ හිත කවදාම සංසුන් වෙන්නේ නැහැ. සංසුන් වෙන්නේ නැත්නම් අපේ හිත හදාගෙන ඉන්න බෑ අපට. අන්න ඒ කෙලෙස් ඇවිස්සෙන හැටියට යම් යම් අයගෙන් කතාබස් ඇහෙනවනම් ඒ ඇහෙන තැන තමන්ට සුදුසු නෑ ඉන්න. හිත හදාගන්න බැරි නිසා. ඒවෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් ඇති දස කතා වස්තුවෙන් අපි කාලය ගත කරන තැනක හිටියොත් ඒ කියන්නේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදී හිත සංසිඳන යහපත් කතා තියෙනවා. අන්න ඒ වගේ කතාවලට සවන් දීලා හිත එකලස් කරගෙන ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවනම් අන්න එතන තමන්ගේ හිත හදාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා කියන එක නුවණින් තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතන ජීවත් වෙන්න පුළුවන්, හිත හදාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ කතාවස් වලින් මගේ හිත හැදෙනවා. ඒ හැදෙන හැටියට පරිසරය තියෙන නිසා මගේ හිත හදාගෙන ඉන්න පුළුවන් නම් අන්න එතන මෙන්න මේ කතාබස් වලින් මගේ හිත හදාගෙන ඉන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තා නම් එතන මේක සප්පාය කතා තියෙන එතන. හිත හදාගන්න බැරි කතා තියෙනවා නම් දෙතිස් කතා ආදී අන්න එතන තමන්ගේ හිත හදාගන්න බැරි තැන. තේරුම් ගන්න ඕන මගේ හිත හදාගන්න මේ කතා වලින් බෑ. මෙන්න මේ කතා වලින් පුළුවන්. දස කතා වස්තුවෙන් පුළුවන්. දෙතිස් කතා වලින් මගේ හිත හදාගන්න බෑ කියලා නුවණින් තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් අන්න එතන තමන්ගේ හිත හදාගන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. ඒ ඊළඟට පුද්ගලයෝ නානාවිධ පුද්ගලයන් අපේ ඇසුරට ලැබෙනවා. ඒ නානාවිධ පුද්ගලයන් ඇසුරට ලැබෙනකොට ඒ ඇසුර කරන පුද්ගලයාගේ අදහස් අනුව අපේ හිත වෙනස් වෙනවනේ. අන්නේ වෙනස් වෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මෙවැනි පුද්ගලයෙක් ආශ්‍රය කළොත් මගේ හිත හැදෙනවා. මෙවැනි පුද්ගලයෙක් ආශ්‍රය කළොත් මගේ හිත හැදෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා. දැන් සතුන් මරණ, සොරකම් කරන, වර්ධවා හැසිරෙන, බුරු කේලම්, හිස් වචන, පරුස වචන කියන අනුන්ගේ හිත් රිදවන පිරිස් ඉන්නවනේ. මෙන්න මේ වාගේ පිරිසක් ළඟ අපි ඉන්නවා නම්, ජීවත් වෙනවා නම් හැම වෙලෙම තමන්ගේ හිත කෙලිසිලානේ. එතන ජීවත් වෙන්න සුදුසු නැහැ. කියන්නේ සුදුසු පරිසරයකින් හිත හදාගෙන ඉන්න බෑ. හිත හදාගෙන ඉන්න බැයි නම් එවැනි පුද්ගලයන්ගෙන් අපි ඈත් වෙන්න ඕන. එවැනි පුද්ගලයන් හිටියොත් මගේ මනස හදාගන්න බෑ කියලා නුවණින් තේරුම් ගන්න ඕන. ඒ වගේම සද්ධාවන්ත, සිල්වන්ත, ගුණවන්ත, නැනවන්ත, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ වඩන, චිත්ත සමාධිය වඩන, කල්යාණ අදහස් ඇති, අනුන්ගේ සිත් රිදවන්නේ නැති, තමන්ගේ හිත හදාගන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත කුසල් අරමුණු මුදුන්පත් කරගත්ත පිරිසක් කල්යාණ මිත්‍රයන් වශයෙන් ඇසුරු කරන්න ලැබෙනවා නම් අන්නේ ඇසුරු කරන්න ලැබෙන අවස්ථාව බොහෝම වටිනා අවස්ථාවක් වෙනවා ජීවිතේට. එතකොට එවැනි පුද්ගලයන් අතර කොච්චර ජීවත් වුණත් තමන්ට පීඩාවක් නැහැ. තමන්ගේ හිත හදාගන්න පුළුවන්. හිත ඇවිස්සෙන්නේ නැහැ, කෙලසෙන්නේ නැහැ, නපුරු අනහසිතට එන්නේ නැහැ. ඇයි හැම වෙලෙම ඒ අය ඇසුරු කරලා ඇසුරු කරන වාරයක් පාසාම ධර්මයට අනුව ගැළපෙන ජීවිත නිසා ඒ හැම අවස්ථාවකදීම හිත නිමෙන අදහස් තමයි මතුවෙන්නේ. ඒ අය ඇසුරු කරන්න හිත නිමෙනවා. හිත නිමෙන අදහස් ඇතුව ජීවත් වෙනවා නම් අන්න එතන හිත හදාගෙන ජීවත් වෙන්න සුදුසුයි කියන එක තමන් තේරුම් ගන්නවා. තේරුම් ගන්නේ කොහොමද? හැසිරීම අනුව. මේ ඔක්කොම අපි තේරුම් ගන්නේ පුද්ගලයාගේ හැසිරීම අනුව. ඉන්න තැන තේරුම් ගන්නෙත් ඉන්න පුළුවන්ද බැයිද, හැසිරීම අනුව තේරුම් ගන්නෙත් ඉන්න පුළුවන්ද බැයිද, ඒ වගේම කතා කරන වචනානුවත් තේරුම් ගන්නෙ මෙතන ඉන්න පුළුවන්ද බැරිද බව, ඒ වගේම පුද්ගලයන්ගෙන් ගන්නෙත් මෙතන ඉන්න සුදුසු පුද්ගලයෝද නැති පුද්ගලයෝද කියලා තේරුම් ගන්න ඕන. මෙහෙම තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් තමන්ගේ හිත හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ජීවිතයක් අපි ගොඩනගා ගන්න උත්සාහ දරන්න ඕන. ඊළඟට මේ භෝජනය කියලා කියන්නේ අපි ගන්න ආහාරය. මෙන්න මේ ආහාරය අනුව හිත වෙනස් වෙනවා. ඒ කියන්නේ තමන්ට සප්පාය ආහාර තියෙනවා, අසප්පාය ආහාර තියෙනවා. ඒ කියන්නේ තමන්ට ගැළපෙන ආහාර, නොගැළපෙන ආහාර තියෙනවනේ. දැන් සමහර අයට සීතල ආහාර හොඳයි. සමහර අයට උෂ්ණ ආහාර හොඳයි. දැන් සීතල ආහාර කැමති කෙනෙක් උෂ්ණ ආහාරයක් ගත්තොත් උෂ්ණ ආහාරයක් ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් සීතල ආහාරයක් ගත්තොත් අන්න විෂම වෙනවා. ඒ විෂම වෙන්න මොකද වෙන්නේ? වාත පිත සම කිපෙනවා. වාත පිත කිපෙනකොට හිතේ එකලස් භාවය නැති වෙලා යනවා. ඇයි? වාතය කිපෙනකොට ඇඟ රිදෙනවා, පිත කිපෙනකොට ඔළුවට බර එනවා, සෙම කිපෙනකොට හුස්ම හිර වෙන්න යනවා. මේවා සමනය වෙලා නැහැ. එහෙම සමනය වෙලා නැත්නම් එක ඉරියව්වක තත්පරයක් දෙකක්වත් ඉන්න බෑ. ඇයි? ඇඟ රිදෙනවා, නොයෙක් විදිහේ වේදනා මතුවෙලා තමන්ගේ හිත එකලස් කරගෙන ඉන්න බෑ. සමහර වෙලාවල් තියෙන බොහෝම පහසුවෙන් ඉන්න පුළුවන්, ඕන වෙලාවක් ඕන ඉරියව්වක් ඉන්න පුළුවන්. භාවනා කරනවා නම් කිසියම් බාධාවක් නැතුව, වේදනාවක් නැතුව වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන්. සමහර වෙලාවට තප්පරයක්වත් ඉඳගෙන ඉන්න බෑනේ, වේදනාව මතුවෙනවනේ. ඇයි ඒ? එහෙම මතුවෙන්නේ මොකද? තමන්ගේ ශරීරය වෙනස් වී පවතින්නේ. වාත පිත්ත සම කිපිච්ච දවසට එක ඉරියව්වක හරියට ඉන්න බෑ. වාත පිටසම සමනය වුණ අවස්ථාවකදී හොඳට එක ඉරියව්වක ඉන්න පුළුවන්. අන්නේ ඉන්න පුළුවන් අවස්ථාව තේරුම් ගන්න. මේ වෙලාවේ මට හොඳට කය තියාගෙන සංසුන්ව ඉන්න පුළුවන්. එහෙමනම් මනසට බාධාමක් නැහැ. සමහර වෙලාවට ඉන්න බෑ, එක ඉරියව්වක එක මොහොතක්වත් ඉන්න බැරි අවස්ථා තියෙනවා. එහෙම ඇවිස්සී පවතින්නේ ඇයි? තමන් ගන්න ආහාරය තමන්ගේ ශරීරයට විස වෙන අවස්ථා තියෙනවා, විස නැති වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ දෙක නුවණින් තේරුම් ගන්න. තේරුම් ගත්තොත් තමන්ට පුළුවන් තමන්ගේ ආහාරය තුලින් සිත සමනයට පත් කරගෙන ජීවත් වෙන්න උපකාරයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්නුම් කළා. ඊළඟට ඒ කුසල් අනුමුණු මුදුන්පත් කරගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඊළඟට ඉරියව්වේදීත් අපි නුවණින් කල්පනා කරන්නට ඕනේ, කොයි ඉරියව්වේද මට හිත සකස් කරගෙන ඉන්න පුළුවන්, කොයි ඉරියව්වේද මට හිත සකස් කරගන්න බැරි කියලා අපි නුවණින් තේරුම් ගන්න ඕන. වාඩි වෙලා ඉන්නකොටද, හිටගෙන ඉන්නකොටද, ඇවිදිමින් ඉන්නකොටද, නිදාගෙන ඉන්නකොටද මගේ හිත සකස් වෙන්නේ කියලා ඒ ඉරියව්වල ඉඳලා බලන්න ඕනේ. ඒ ඉරියව්වෙන් මගේ හිත සකස් වෙන්නේ මොනවාගේ අරමුණකින් ඉන්නකොටද කියලා භාවනා අරමුණකින් ඉන්නකොට තේරුම් ගන්න ඕන. තේනුම් අරගෙන ඉන්නවා නම් හිත සකස් කරගන්න පුළුවන්. ඒ වගේම සීත උෂ්ණ දෙකෙන් ඇති වෙනකොටත් ඒ අරමුණු සිට දැනගෙන නුවණින් කටයුතු කරලා ඉන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ හිතක් සකස් කරගන්න, තවගේ හිතක් සකස් කරගන්න ආකාරය අනුව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. මෙන්න මේ විදිහට තමන් ඉන්න තැන අනුව හිත හකස් කරගන්න පුළුවන්ද, හැසිරෙන පරිසරය අනුව හිත හදාගන්න පුළුවන්ද, ඒ වගේම කතා කරන වචන අනුව හිත හදා ගන්න පුළුවන්ද, අසුරු කරන පුද්ගලයන් අනුව හිත හදා ගන්න පුළුවන්ද, ගන්න ආහාරය අනුව හිත හදා ගන්න පුළුවන්ද, පරිසරයේ ඍතු අනුව හදා ගන්න පුළුවන්ද, ඉරියව්ව අනුව හිත හදා ගන්න පුළුවන්ද කියන එක භාග්‍යවතුන් වහන්සේ නුවණින් දේශනා කළා. මෙන්න මේ සප්පාය කරුණු හත හැටියට. අසප්පාය කරුණු හිත හදා ගන්න පුළුවන් නම් සප්පායයි, හිත හදා ගන්න බැරි නම් අසප්පාය. ඒ කියන්නේ හිත එකලස් වෙලා හොඳට සංසුන් මනසකින් ඉන්න පුළුවන් කරුණු හතක් තියෙනවා උතන. ඒ වගේම සංසුන් මනසකින් ඉන්න බැරි කරුණු හතක් තියෙනවා. මේ හත තේරුම් ගත්ත ඥානවන්ත සත්පුරුෂයා නුවණින් කටයුතු කරනවා කියන එක නොබෝ කලකින්ම තමන්ගේ හිත සකස් කර ගන්න පුළුවන් වෙනවා කියන එක දේශනා කළා. ඒ කියන්නේ මේ සප්පාය කරුණු හතේ යෙදිලා ඉන්න කෙනා පුළුවන් නොබෝ කලකින් හිත තැම්පත් කරගන්න, අසම්පාය කරුණු හතෙන් ඉන්න කෙනාට පුළුවන්කමක් නැහැ හිත හදාගෙන ජීවත් වෙන්න. අන්න ඒ නිසා නුවණින් අපි කල්පනා කරලා බලන්න තමන්ගේ පරිසරය අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ආකාරයේ නුවණින් සලකාගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවද බැයිද කියන එක අපි තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගන්න ඥාන සංප්‍රයුක්ත කුසල් අරමුණක් අනුව ජීවිතය සකස් කරගන්න ලැබෙනවා කියන තේරුමෙන් කටයුතු කළොත් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න ලැබෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා අපි හිතක් හදාගෙන හොඳින් ජීවත් වෙන්න මනස හදා සකස් කරගන්න තියෙන එකම දේ තමයි ලෞතුරා ධර්මය. ඒ ලෞතුරා ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය සපවත් කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා කරගෙන මේ විදිය උතුම් කුසල් අනුමුණකින් ජනිත කරගත් උදාර්ථර පුණ්‍ය ශක්තිය තුලින් අද මේ දාන මේ දායකත්වයේ දරාගෙන මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ ශ්‍යාමලී ජයසිංහ මහත්මිය නොම්බර 4 දෙවන පටුමඟ නාවලපාර රාජගිරිය පියානන් ආච්චි අම්මා මියගිය ඥාතීන් සිහිපත් කරලා කුතවේදිත්වයෙන් පින් අනුමෝදන් කිරීම. ඒ අයට මේ උදාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සැප ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සජීවත්ව සිටින මෑණියන්ට December 6 දින උපන්දිනය සමරන ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම. December 12 දින උපන්දිනය සමරන දිනසා දේනියට ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම සහ අනිකුත් දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමින් සිදු කරගෙන සෞභාග්‍යමත් අනාගතයක් සඳහා කටයුතු කරගන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඊළඟට දොම්පේ ඉන්දොල මුල්ලේ බෝගා පෙදෙසේ අංක 262 නිවසේ පදිංචි ආර්යේ පත්මාවතී මහත්මිය, දැනට මහත්මිය වර්ෂ 5කට පෙර මියගිය HW ජයවර්ධන ස්වාමියාට පින් පිණිස පින් පැමිණ බීමත්, ඒ වගේම දෙපාර්ශ්වයෙන් මියගිය දෙමාපියන් ඇතුළු සියලු දෙනාටත්, HW අබේවර්ධන සහෝදරයාටත් දැනට රෝග පින් අනුමෝදන් කිරීම. එනිසා ඒ පින් දැක අනුමෝදන් වෙලා සැපයට පත් වී පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන නිර්වාණ අවබෝධය සඳහාම උපනිස්කේ වේවා. දැනට රෝගාතුරව සිටින හෙරලස් සිඤ්ඤෝ හා ලීලාවතීටත් වීරක්කොඩි මෑණියන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය, චිරදේවනය, දීර්ඝායුෂ ඇතුව සියවස් කලක් ආයු වින්දනය කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම රම්මෙලතා ශ්‍රී ඥානින්ද පාද අංක 33 පදිංචි ශාමිලි පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සැම එන්ඩි ආතර් පීරිස් පියාණන්ට හා මියගිය සියලු ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම. ඒ පියාණන් ඇතුළු සියලු දෙනාට මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාත් සැප ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රීම් පින් අනුමෝදන් කරන අතර සුජීවත්ව සිටින මෑණියන් වන ආඩ්වජ්ජි නන්දා ජාපා සහ පවුලේ සෑම දෙනාට සෙත් පැතීම. එනිසා ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය, චිරදීවනය, දීර්ඝායුෂ, නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නම්බර 6 කුලේ නිවස සංකීර්ණ පෙරකුම්බා පාර 27/43 කමලාවතී මධ්‍යමගේ දෝන සපිරියානා ආච්චි ඒරංගලිනා මෑණියන්ට වීරසිංහ ඇතුළු මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ චේතනාව. එනිසා මේ නම් සඳහන් කරන ඥාති පිරිසට මේ උදාරතර පුණ්‍ය ශක්තියේ පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සැප ලබා පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගනිත්වා කියලා අපි මෛත්‍රීන් පින් අනුමෝදන් කරමු. කමලාවතී මහත්මිය ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට කොළඹ 8 මැනින් ටවුන් නිවස A92 නිවසේ කමලා විද්‍යාරත්න මහත්මිය December 3 දිනට 1980 ජන්මදිනය වෙනුවෙන් සෙත් පැතීම. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය, චිරදීවනය, දීර්ඝායුෂ, නිරෝගී සම්පත් ඇතුව සියවස් කලක් ආයු වින්දනය කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මියගිය විමලසිරි විද්‍යාරත්න ස්වාමියා ඇතුළු දෙමාපියන් ඇතුළු පවුලේ නමින් පරලෝකයේ සියලුම ඥාතීන්ද මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සැප ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර HAP පෙරේරාමව පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාට මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වය දරන කඩවත ගෝණහේනේ රන් පටුමගේ පදිංචි විශ්‍රාමික දේශක පොලිස් අධිකාරී බන්දුල ඈපා මහතාගේ වසර 30 සමරගුණ සිහිපත් කරලා පරලොව සැපත් පියාණන් වන ඩොන් ඉලෙක් ඈපා අප්පුහාමි මහත්මාටත් වසර පරලොව සැපත් මව වන රූපවතී පුංචි හේවාටත් නිවන් සුව පැතීම වශයෙන් ඒ පරලොවගේ සියලු දෙනාට මේ උතුම් කුසලයේ පෙනී නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර වසරකට පෙර අපවත් වී වදාළ මහනුවර මුල්ගම්පල තුම්බෝ මලුව විහාරාධිපතිව වැඩි විසු බල් මෝරුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට නිදුක් මේ නිවන්සුව අත්පත් වේවා කියන උතුම් පැතුමින් පින් අනුමෝදන් කිරීම, සනලතා බණ්ඩාර මහත්මියගේ පරලෝසපත් මෑණියන්ට නිවන්සුව පැතීම හා සුජීවත්ව සිටින පියාණන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ පින් අනුමෝදන් කිරීමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් කියන උතුම් ප්‍රාර්ථනා සිතේ දරාගෙන ඒ සියලු දෙනාට සිතක් සාන්තියක් සැනසෙල්ලක් උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන්, එනිසා මේ වාගේ උතුම් අවස්ථාවට සහභාගී වෙන සියලු දෙනාටත් මේ උදාරතර පුණ්‍ය ශක්තියේ ආනුභාව බලයෙන් රත්නත්‍රේ පිහිටෙන් තව තවත් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සාසනික උතුම් පින්කම් සිදු කර ගන්නට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරදීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්කන්තු සාසනං. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්කන්තු දේශනං. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්කන්තු තං සදාති.
සාදුස ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝ විට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කම්මဋ္ඨානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමින්ද්‍රයන් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පත්තිය දීර්ඝායස සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරමු. සාදුස සාදුස.